maha rahatun wedi mang osse
අවසරයි අපේ ස්වාමීන් වහන්ස අපේ ස්වාමීන් වහන්ස රුවන්වැලි මහා සෑ සමිඳුන් ඉදිරිපිට සිද්ධවන දුර්ලභ ගණේ පින්කම් නිසා විශාල වශයෙන් කුසල් රැස්වන බවට මහා සංඝරත්නය අපිට පහදා දුන්නත් සමාජයේ උද්ගතවන ගැටලුකාරී තත්ත්වයන්වල කිසිදු වෙනසක් වෙලා නැහැ විශේෂයෙන්ම මේ වස්සාන කාලේ අපි අපේක්ෂා කරන්නේ වස්සාන කාලේ විශාල වශයෙන් වර්ෂාවන් සිද්ධ වෙනවා කියලා විශාල වශයෙන් වර්ෂාවන් ලැබෙනවා කියලා. නමුත් මේ වන විට වර්ෂාව ලැබෙන්නේ නැහැ. අතිශයින් උෂ්ණත්වය ඉහළ ගිය පරිසරයක් අපිට අත්දකින්නට ලැබෙන්නේ. අපේ ස්වාමීන් වහන්ස මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් තවදුරටත් නිර්මාණය වන්නේ ඇයි මේ තරම් විශාල වශයෙන් පින්කම් සිද්ධ කරද්දිත්?
මෙහෙමයි නෝනා, පින්කම් කරන්න කරන්න පින්කම් කරන්න කරන්න ඒවා තුලින් ලැබෙනා වූ ආනිසංශ සමාජයට ලැබෙනවා. එතකොට පින්කම් කරද්දි නිරේතුරුවම දැන් අපේ එකක් තමයි මොන දේ කළත් නෝනා ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් ඕනේ සිද්ධ කරන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපේ රටේ ඉන්න ගොඩාක් පින්වතුන්ලා සමහරු අප්‍රමාණ දන් දෙනවා. නමුත් බණහන්නේ නැහැ. අප්‍රමාණ පින්කම් කරනවා. බණහන්නේ නැහැ. සමහර අය සිල් සමාදන් වෙනවා. හොඳින් සිල් රකින්නවා. නමුත් දන් දෙන්නේ නැහැ. සමහරු හොඳින් බණ අහනවා. ධර්මය අහනවා. නමුත් මෛත්‍රිය වඩන්නේ කේන්දි ගනෝ යන්තම්. ඒ වගේ නෝනම් යම් ධර්මයක් වඩනවා සද්ධර්ම ශ්‍රවණය කිරීමක් කරන්නේ නැහැ. භාවනා කරනවා පැය ගණන්. නමුත් කවදාක්වත් එයා දානයක් දෙන්නේ හරිම ලෝභයි. තේනවද? එහෙම අප්‍රමාණ ඉන්නවා. මේ අප්‍රමාණ භාවනා පන්තිමයි. නමුත් නෝනා දානයකට රුපියල් 10ක් වියදම් කරන්නේ මහා ලෝභ සිත් තියෙන. ඒකද මෙහෙම ධර්ම මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා පින්කම් කළා කියන කාරණයෙන් විතරක් වැඩක් නැහැ. මුළු සමස්ත ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්න ඕනේ. තේන්න. ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්න ඕනේ. සම්මා දිට්ඨියට අදාළ අංගයන් වැඩෙන්න ඕනේ. සම්මා සංකප්පයන්ට අදාළ අංගයන් වැඩෙන්න ඕනේ. ඒ නිසා මේ සමස්ත ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් තමයි පින්කම් සිද්ධ වෙන්නේ. ඒක හොඳට තේරුම්. පින්කම් කළාය කියන කාරණේ නම් විතරක් වැඩක් වෙන්නේ නැහැ. තේන්න. අපි දන්නවා පින්කම් කරන ඇස් නොනා කොයි සානම් ගැටෙන ස්වභාවයෙන් යුක්තයිද කියලා. තමන්ගේ අවස්ථාව පොඩ්ඩක් ප්‍රමාද වුණොත් තමන්ට ඉස්සෙල්ලා කෙනෙක් ඒ කටයුත්තට යොමු වුණොත් බලවත් ආකාරයෙන් ගැටෙනවා නෝ. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉඳලා නෙමෙයි පින්කම් කරන්නේ. සීල් සමාදන් වෙන්නේ සම්මා දිට්ඨි ආර්ථයන් තුල ඉඳලා නෙමෙයි. සම්මා සංකප්පයන් වැඩෙන ආකාරයෙන් නෙමෙයි. ඒ නිසා මේ මොන දේ කළත් නෝනා මේ සෑම දෙයක්ම ධර්මානුකූලව අපිට ලස්සනට කළමනාකරණය කරලා දෙන්නේ නිවන උදෙසා, විදර්ශනා උදෙසා, සුගතිය උදෙසා කළමනාකරණය කරලා දෙන්නේ සද්ධර්ම ශ්‍රවණයත් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සද්ධර්ම ශ්‍රවණයයි ශ්‍රවණය කළා වූ සද්ධර්මයයි නුවණින් මෙනෙහි කරන්න අපි අදක්ෂ නම් නෝනා අපි මේ කරන කිසිම දෙයක තේරුමක් නැහැ. දැන් මේක ගොඩාක්ම අපේ පිරිමි පක්ෂිට තියෙනවා. දැන් අපිට සමහර දැන් නෝනායි මහත්තයේ දාන බෙදන්න ඉන්නවා. නෝන බණ අහන කෙනෙක්. මහත්තයා කවදාකවත් බණ අහන්නේ නැහැ. දැන් දාන බෙදන්න ඇවිල්ලා මහත්තයා මොකද කරන්නේ? බත් බෙදුවා. මැල්ලුමක් බෙදුවා. අත පිහිදාගත්තා පැත්තකටලා බලන් ඉන්නේ. දැන් මොනවද එයා බෙදුවේ? බතුයි මැල්ලුමයි. අර ගෙනල්ලා තියෙන ප්‍රණීත දාන ටික ඔක්කොම මාළු වේවා, ව්‍යංජන වේවා, පළතුරු වේවා, ඒ ඔක්කොම ටික බෙදන්න ඕන. මොකද නෝන දන්නව ප්‍රණීත දාන මොකද්ද? අප්‍රණීත දාන වල ආනිසංසෙ මොකද්ද කියලා. පිරිමි පක්ෂේ දන්නේ නැහැ. උංගාවක් ගෙවල් වල දාන වලදී පිරිමි අය ඇවිල්ලා බත් බෙදුවා, මැල්ලුම් බෙදුවා, පැත්තකට වුණා. ඒ බණ අහලා නැහැ දානේ ප්‍රණීත පක්ෂේ තියෙනා වූ ආනිසංස මොනවද කියලා දකින්නේ? නැහැ. ඒගොල්ලෝ ප්‍රණීත දානයක් බෙදන්නේම නැහැ. ඇයි ඒගොල්ලෝ ආනිසංස දකින්නේ? නමුත් නෝනලා බණ අහලා ආනිසංස පක්ෂේ දානවා. ඒ නිසා නෝන උවමනාවෙම සමහර නෝනලා මම දැකලා තියෙනවා මහත්තයාට බතුයි මැල්ලුනුයි බෙදන්න දෙනවා. නෝන තමයි ප්‍රණීත දාන ටික ඔක්කොම බෙදන්නේ. ඒතර ප්‍රණීත දාන බෙදන කෙනාට ප්‍රණීත දේ ලැබෙනවා කියනවා. විසිතුරු දේ ලැබෙනවා කියනවා. නමුත් දැන් මහත්තයා ඒක දන්නේ නැහැ. ඇයි මහත්තයා බණ අහන්නේ නැහැ? මහත්තයා හිතන්නේ බතුයි මැල්ලුනුයි බෙදුවා. හරි මම තමයි හොඳම දේ බෙදුවේ. නමුත් බෙදලා තියෙන්නේ ප්‍රණීතම දේ නෙමෙයි. ප්‍රණීත දේ නෝනලා දන්නවා. නමුත් නෝනා සාත්‍රයේ දන්නවා. නෝනා සාත්‍රයේ දන්නේ බණ අහන නිසා. නමුත් දැනගත්තා කියලා සමහරු නෝනලා මහතුරුන්ට ඒවා කියන්නේ නැහැ. කිව්වට මහතුරු සමහර අය ඒවා පිළිගන්නේ නැහැ. ඒ නිසා නෝනා මම මේ එක කාරණයක් ගැනයි කිව්වේ. සද්ධර්ම ශ්‍රවණය දුර්වල වෙන නෝනා බලවත් අනතුරු පින්කම් කළත් සමාජගත වෙනවා. මොකද සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි අපි හොඳ නරක මේ කුසලයේ අකුසලයේ මේවැයි විපාකයන් අපිට කියලා දෙන්නේ. එනිසා නිරේතුරුවම පින්කම් රට තුල කෙරෙන තරමක් හොඳයි. ඒවා නිසා දෙවියන් සතුටු වෙනවා, අපේ පින් සිත් වැඩෙනවා. නමුත් නිරේතුරුවම නොනා අපි දක්ෂ වෙන්න ඕනේ සමස්ත ආර්ය ෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරය පින්කම් සිද්ධ කරගන්න. ඒ වගේමයි අපි කටින කාලය වැය කරන්න ඕනේ පින්කම් කරනවා වගේම පින්කම් තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයනුත් අනිත්‍ය වශයෙන් දකින්න. මොකද මම භික්ෂුවක් හැටියට වස් කාලේ ඔය ප්‍රසිද්ධ මහා පින්කම් කරනවට නම් එච්චර කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට සංඝයා හැටියට ගිහි පින්වතුන්ලාත් එක්ක එකතු වෙලා මහා පින්කම් කරන තැනට නෙමෙයි වස් කාලේ අපිට යන්න කියලා තියෙන්නේ. වස් කාලේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ ගිහි පින්වතුන්ලාගෙන් ඈත් වෙලා අපි ආරණ්‍යක කුටියක ඒක විහාරීව ඉඳලා අපේ විදර්ශනාමය ඥානයන් කරා යන්න කියලා. තේරෙනවද? එතනයි යන්න කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ බණ ඇහුවා වූ සක්‍ර දෙවියන්, බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා වූ සතරවරම් දෙවියන්, බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා වූ මාර්ගඵලලාභී අප්‍රමාණ දෙවිවරු නොනා කවදාක්වත් අපි සීමා වික්මලා කටයුතු කරනවට ගරු කරයි කියලා මම නම් හිතන්නේ නැහැ. තේරෙනවද? එනිසා දෙවියන් සතුටු වෙන්නේ, දෙවියන් සාදුකාර දෙන්නේ, දෙවියන් සම්බන්ධ වෙන්නේ සද්ධාව තියෙන දෙවි කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේට අදාළව කටයුතු කළොත් පමණයි. බුදුරජාණන් වහන්සේට අදාළව කටයුතු කරපු පමණයි. එනිසා නිරේතුරුවම අපි කොයි දේ කරන්න උනත් වස් කාලෙදි බුදුරජාණන් වහන්සේ පනවපු යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් සංඝයාවන අපෙන් මොකද්ද බලාපොරොත්තුව? ඔබලා කුටියකට වෙලා, ආරණ්‍යයකට වෙලා, පන්සලට වෙලා ගිහි ජනතාවගෙන් ඈත් වෙලා, ගිහි ජනතාවගෙන් සිව්පසේ අරගෙන ඒ සිව්පසේ උපරිම වටිනාකම ඒගොල්ලන්ට ලබා දෙන හැටියට අපිට නොනා විදර්ශනාත්මක ශක්තිය ජීවිතයට එකතු කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. තේන? නමුත් පින්කම් කිරීම ඉතාමත් හොඳ දෙයක්. එනිසා වස් කාලේ පින්කමක් තියෙනවා නම් ඒකට සම්බන්ධ වෙන්නේ ඒක එපා කියලා මම කියන්නේ නැහැ. තේරෙනවද? එපා කියලා කියන්නේ නැහැ. මොකද ඒවට සම්බන්ධ වීමට බුදුරජාණන් වහන්සේ විනයානුකූල අවසරය අපිට දීලා තියෙනවා. ඈ සංඝයා උදෙසා කටයුතු කරන්න, ශාසනය උදෙසා කටයුතු කරන්න, එවැනි දේවල් උදෙසා විනයානුකූලව නිදහස අපිට දීලා තියෙනවා. ඈ එතන ප්‍රශ්නයක් නැහැ. නමුත් නෝනා වර්තමාන සමාජයේ ඔය කොයි තැනින් වෙනස් වෙන්නත් ඉස්සෙල්ලා වෙනස් විය යුත්තේ මේ රටේ පාලන තන්ත්‍රයයි. තේන්නාද? ඒක පක්ෂ හෝ විපක්ෂ හෝ අපිට එහෙම දෙයක් නෙමේ. රටේ පාලනය නිවැරදි වෙන්න ඕනේ. එච්චරයි. ඒ පාලනය නිවැරදි වෙලා එන කෙනා කවුද කියන කාරණේ අපිට අදාළ නැහැ. තේන්නා? පාලනය නිවැරදි නොවන තාක්කල් නෝනා මේ පල්යහණම් ගොඩනගන්න බෑ. තේන්නා? පල්යහණම් ගොඩනගන්න බෑ. නමුත් අපිට එක දෙයක් කරන්න පුළුවන්. පල්ලෙහා ආර්ය ෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙමින් ඒ ශක්තියෙන් ඉහළ නිවැරදි වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. තේරෙනවද? නමුත් සමාජය තුල යම් විනාශකාරී දෙයක් වෙනවා නම් ඒ විනාශකාරී දේ වෙනස් කරන්න නම් නෝනා අනිවාර්යෙන්ම මේ රටේ පාලන තන්ත්‍රයේ ප්‍රශ්නයකිනු මේක වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එනිසා ජනතාව රට වර්තමානයේ ඉල්ලන ප්‍රධානම දේ තමයි නෝනා තමා තමාට ආදරය කරන පාලකෙක් තමයි වර්තමාන සමාජය ඉල්ලන්නේ. තේරෙනවද? තමා තමාට ආදරය කරන පාලකේ. මෙච්චර කාලයක් රටේ ජනතාව රටට පත් කරගත්තේ රටට ආදරය කරන පාලකෙයි. තේරෙනවද? දැන් මෙච්චර කාලයක් රටට ආදරය කරන නායකයින් පත් කරගෙන රටට වෙලා තියෙන විනාශය හොඳටම ඇති. ඒ නිසා මින් ඉදිරියට රටට අවශ්‍ය තමා තමාට ආදරය කරන්න ආව නායකයෙක්. තේරෙනවද? මොකද රටට ආදරය කරනවා කියලා පත් වුණ කිසිම නායකයෙක් තමා තමාට ආදරය කළේ නැහැ. තමා තමාට ආදරය කරනවා කියන්නේ නෝනා තමා සිල්පද පහ තුල ආරක්ෂා වෙනවා. තේන්නා? තමා කුසල් මූලයන් තුල ආරක්ෂා වෙනවා. තමා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම දකිනවා. මේ රුවන්වැලි මහා සෑසමුදුන්, ජයශ්‍රී මහා බෝසමිදුන් ස්ථානගත වෙලා තියෙන දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රීපාදපත් මහන්සේ වැඩ සිටින මේ උත්තරීතර මහ පොළවේ තියෙනා වූ ධර්මානුකූල වටිනාකම දකිනවා. දැකලා තමා කුසලයේ තුල ශක්තිමත් වෙන කෙනෙක්. අන්න තමා තමාට ආදරය කරන පාලකයා. තේන්නා? නමුත් මෙච්චර කාලයක් අපි පත් කරලා තියෙන්නේ රටට ආදරය කරන පාලකයෝ. නමුත් රටට පාලකයා ආදරය කළත් එයා තමාට තමාව ආදරය කළා නැහැ. ඒ නිසාම පාලනය නිසාම බලය නිසාම නොනා සිල්පද බිනමින් අකුසල් මූලයන් වඩමින් තමනුත් රටත් දෙකම විනාශය කරා ගමන් කරනවා. තේන්නා? ඒ නිසා වර්තමානයේ රටට අවශ්‍ය නොනා තමා තමාට ආදරය කරන්නා වූ පාලකයෝ. තමා ගැන හිතන පාලකයෝ. තමන් මැරුණාට පස්සේ සතර අපායක් තියෙනවා. මං ඒ සතර අපායට නොවැටෙන ආකාරයෙන් මං ආරක්ෂා වෙලා රාජ්‍ය පාලනය කරනවා කියන තමා තමාට ආදරය කරන්නා වූ පාඩකේ. තේන මේ මෙන්න මේ තැන වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා හෙට දවසේ යම් පාලකයෙක් මේ රටට පත් වෙනවා නම් ඒ පාලකයා රටට ආදරය කරන පාලකයෙක් විය යුතු නැහැ. තමා තමාට ආදරය කරන පාලකයෙක් වෙන්න ඕන. තමා උත්තරීතර මනුස්ස ජීවිතයක් ලැබුවා. මේ උත්තරීතර මනුස්ස ජීවිතය මං සතර අපායට නම් දාගන්නේ නැහැ කියලා මම සුගතියකටම යොමු කරන්නේ කියලා තමා තමාට ආදරය කරන්නා වූ පාලකයෙකුට පමණයි නෝනා මේ මොහොතේ මේ ප්‍රශ්නයෙන් ගැලවීම කරා යම් පමණකට හෝ අරන් යන්න පුළුවන්. නමුත් ඒ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරය.
අපේ ස්වාමින් වහන්සේ බොහෝ දෙනා දිව්‍යතල සැපයි කියලා කියනවා. ඒ නිසා බොහෝ දෙනෙක් අරමුණු කරනවා දිව්‍යතලවල උත්පත්තිය ලබන්න. දිව්‍යතල සැපයි සැපයි කියලා අපි කිව්වත් දිව්‍යතලවලත් බිය සහ සැක කියන කාරණා තියෙනවා නේද ස්වාමින් වහන්සේ?
ඒ මනුස්ස ලෝකේට අදාළව කාමයන් යම් තැනක තියෙනවා නම් කාමයේ තියෙන තැන අනිවාර්යම බිය තියෙනවා. ලෝභ දේශ මොහ තියෙනවා. සිල්පද බිඳි තියෙනවා. ඒක දෙවියන්ට කියලා වෙනසක් නැහැ. මනුස්ස ලෝකේට අදාළව දිව්‍ය ලෝක දකින්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතර සටිපට්ඨානයන් නොවැඩීම නිසා මනුස්සයා දිව්‍යතල රැවටෙන ආකාරයෙන් ජීවිතයට එකතු කරගන්නවා කියලා. දිව්‍යතල කෙරේ රැවටෙනවා කියනවා. දිව්‍යතල මුලාවෙන් ගන්නවා කියනවා. තුසිතේ ආමේ නිම්මාන රතියේ පරිණිමිත වසවත්තේ තාවසින්සේ තාතුර්මා රාජිකය මගේ කරලා ගන්නවා කියනවා. ඒවැයි සැප නිත්‍යයි කියලා ගන්නවා කියනවා. ඒ සැප තුල මම ඉන්නවායි කියලා දකිනවා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය තුසිතේ ආමේ නිම්මාන රතියේ පරිණිමිත වසවත්තේ ඔය සස්ත්‍රීක දිව්‍යතල හයේ නෝනා අපි කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා කියලා. ඒ කල්ප ගණන් ජීවත් වුණත් ඒ දිව්‍යතල නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. කල්ප විනාශයක් සිද්ධ වෙලා ඉරවල් හතක් පායලා මුළු පෘථුවියම ගිනි ගන්න කාලෙට ওই දිව්‍ය තලත් හිස් විමාන බවට පත් වෙනවා. කල්ප විනාශය සිද්ධ වෙලා 6 වෙනි ඉරේදී මුළු විශ්වයම දුමෙන් වැහිලා යද්දී ওই දිව්‍ය තලුත් සියල්ලම දුමෙන් වැහිලා යනවා. ඒ නිසා ඒ අනිත්‍ය වූ දිව්‍ය තල අපි නිත්‍ය වශයෙන් ගන්නවා කියලා. මම තුසිතේමයි ඉපදෙන්නේ. මම යාමේමයි ඉපදෙන්නේ. මම තෞතිසාවේමයි ඉපදෙන්නේ. මම පරිණිම්මිත වසවත්තේමයි ඉපදෙන්නේ. මේ දිව්‍යතලයේමයි සැප තියෙන්නේ. මේ දිව්‍යතලයේමයි සුන්දර. මේ දිව්‍යතලයේමයි සුන්දර දිව්‍යාංගනාව වෙන්නේ. ඒ වගේ මේ දිව්‍යතල රැවටීමෙන් ගන්නවා කියලා. මේ දිව්‍යතල නිරේතුරුවම පටිච්ච සමුප්පන්නව සකස් වෙන්නා වූ උපතක ඵලයක් කියලා දකින්නේ නැහැ. ඒ දිව්‍යතල නිරේතුරුවම මගේ කරගෙන මුලාවටපත් වෙලා දිව්‍යතල නිසා යා සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සටිපට්ඨාන ධර්මයන් නොවැඩෙන කෙනා නිරේතුරුවම මේ ලෝකපාලක දෙවියන් රැවටීමෙන් ගන්නවා කියනවා. ලෝකපාලක දෙවියන් කවුද? ලෝකපාලක දෙවියන් මේ සක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන්. එහෙම නැත්නම් අපිට මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දෙවිවරු ඉන්නවනේ. අපි හඳුන්වන කතරගම දෙවියෝ, සමන් දෙවියෝ, විභීෂණ දෙවියෝ, මේ ආදී වශයෙන් ඉන්නේ මේ දෙවියන් රැවටීමෙන් ගන්නවා කියනවා. මේ දෙවියන් නිත්‍යයි කියලා දන්නවා කියන මේ දෙවියන් තුල මම ඉන්නවා කියලා දකින්නවා කියන මා තුලේ දෙවියෝ ඉන්නවා කියලා දකිලා තිනවා. මගේ ආත්මයේ දෙවියන් තුල ඉන්නවා කියලා දකින්නවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකින්නවා. නිරේතුරුව මේ දෙවියන් ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා කියනවා. දැන් අපි කොච්චර දෙවියන්ට පින් දෙනවද කියලා බලමු. දෙවියන්ට පින් දෙන වෙලාවේ කොයිසම් දෙවියන් කෙරේ අපි උපාදානය නැති කරගන්නවා. සක්‍ර දෙවියන්ට පින් දීලා අපි හිතනවා සක්‍ර දෙවියන් තුල දැන් මම ඉන්නවා කියලා හිතනවා. සක්‍ර දෙවියන් දැන් මගේ ආත්මය තුල ඉන්නවායි කියලා දක්වනවා. සතරවරම් දෙවියන් මගේ ආත්මය තුල ඉන්නවා, මා සතරවරම් දෙවියන්ගේ ආත්මය තුල ඉන්නවා කියලා දකිනවා. මේවා නිත්‍යයි, මේවා ස්ථිරයි කියලා දකිනවා. සක්‍රයා කියන්නේ පටිච්ච සමුප්පන්නව එතනින් චුත වෙන ජීවිතයක් කියලා දකින්නේ නැහැ. සතරවරම් දෙවියන් කියන්නේ කවදා හරි දවසක පින පිරිහිලා නැත්තම් උතුම් අධිගමයන් සාක්ෂාත් කරගෙන එතනින් චුත වෙලා එතනින් කවදා හරි සතර අපායකට නැත්තම් නිවන් මාර්ගයට යොමු වෙන පටිච්ච සමුප්පන්න උපතක් කියලා දකින්නේ නැහැ. සංසාරයේ මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මම සක්‍රියා වෙලා දහස් වතාවක් ඉඳලා තියෙනවා කියලා දකින්නේ, ඒ සක්‍ර ජීවිත අනිත්‍ය වුණා කියලා දකින්නේ නැහැ. සංසාරයේ මම දසදහස් වතාවක් සතරවරම් දෙවියෝ වෙලා හිටියා, ඒ සතරවරම් දිව්‍ය ජීවිතයක් අනිත්‍ය වූ සංස්කාරයක් හේතුඵල ධර්මයක් කියලා දකින්නේ නැහැ. සංසාරයේ මම මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ මනුස්ස ලෝකයන්ට අධිග්‍රහිතව කතරගම දෙවියන් සමන් දෙවියන් විභීෂණ දෙවියන් වගේ සශ්‍රීක මනුස්සතල ආශ්‍රිත දිව්‍යවරු වෙලා හිටියා. ඒ දිව්‍ය ජීවිතයත් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා දකින්නේ නැහැ. ඒ ලෝකපාලක දෙවියන් තුල මම ඉන්නවා කියලා දකිනවා. මමත් ලෝකපාලක දෙවියෙක් වෙනවා. මම සක්‍රියා වෙනවා. මම සතරවරම් දෙවිය වෙනවා. වෙලා මං තවුදිසාව පාලනය කරනවා. මේ විදිහට නිරතුරුවම මේ ලෝකපාලක දෙවියන් නිරතුරුවම තෘෂ්ණාවේ දැඩිභාවයෙන් ගන්නවා කියලා. මමත් ඒ දැඩිභාවය. මුගාක් අය වර්තමානයේ දෙවියන්ට පින් දෙන්න රුචි කරන ගොඩාක් අය නෝනා මේ දිව්‍යතලත් දෙවියනුත් රැවටීමෙන්මයි ගන්නෙ. රැවටීමෙන්ම ගන්නෙ. දිව්‍යතල තුල මම ඉන්නවා කියලා දකමින් පින්කම් කරමින් පින්කම් කරමින් තුසිතේ යාමයේ නිම්මාන රතියේ පරිනිම්මිත වසවත් වීම ප්‍රාර්ථනා කර. මේ දිව්‍යතල වල ඉන්න සෑම දෙවි කෙනෙක්ම කවදා හරි දවසක පටිච්ච සමුප්පන්නව එක්කෝ නිවන් මාර්ගයේ ඉදිරියට යනවා එක්කෝ සතර අපායට වැටෙනවා එක්කෝ චුත වෙනවායි කියන කාරණේ ආ දකින්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා සතර සරිපට්ඨාන ධර්මයන් නොවැඩීම නිසා බ්‍රහ්මයා මගේ කරලා ගන්නවා කියනවා. බ්‍රහ්ම ජීවිත. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්මතල, අරූපාවචර බ්‍රහ්මතල, අනාගාමි බ්‍රහ්මතලවල ජීවත් වෙන මේ බ්‍රහ්මයා මගේ කර ගන්නවා කියනවා. ඒ බ්‍රහ්මයා නිත්‍යයි කියලා ගන්නවා කියනවා. ඒ බ්‍රහ්මයා තුල මම ඉන්නවා, මගේ ආත්මේ බ්‍රහ්මයා තුල තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකමින් මම ඊළඟ ජීවිතේ බ්‍රහ්මෙක් වෙනවා කියලා තෘෂ්ණාවෙන් එක්ක සමාධිය වඩනවා, එක්ක පිංකම් කරනවා, එක්ක මෛත්‍රිය වඩනවා. කුමක් කෙරේද? බ්‍රහ්මයා කියන රූපය කෙරෙහි තියෙනව තෘෂ්ණාව. බ්‍රහ්මයා කියන අර්ථය කෙරෙහි තියෙනව තෘෂ්ණාව. එයා දකින්නේ නැහැ කවදා හරි දවසක මම මහා බ්‍රහ්මයා වුණත් සංස්කාරයෝ අනිත්‍යයි. ඒ බ්‍රහ්ම ජීවිතේනොත් මම චුත වෙනවා, අනිත්‍ය වෙනවා කියලා එයා දකින්නේ නැහැ. පටිච්ච සමුප්පන්නව නැවත උපතකට යනවා කියලා එයා දකින්නේ නැහැ. එනිසා නිරේතුරුවම මේ සතර සටිපට්ඨානයේ නොදැන්ම නිසාම සත්වයා බ්‍රහ්මයාගේ ජීවිතයත් මගේ කරගෙන බ්‍රහ්මයාව රැවටීමෙන්ම බ්‍රහ්මයාගේ ජීවිතත් මුලාවෙන්ම අරගන්නවා කියන. අරගෙන සමහරු ඉන්නවා එරමිනියා ගොතාගෙන පැය ගණන් භාවනා කරනවා. ධ්‍යාන සමාපත්තීන් වලට යනවා, පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට යනවා. මෛත්‍රී ධ්‍යාන සකස් කරගන්නවා. මේ ධ්‍යාන සකස් කරගන්න සෑම මොහොතක් පාසාම එයා උපාදානය කරගන්නේ මොකද්ද? බ්‍රහ්මතලය. එක රූපාවචර බ්‍රහ්මතලයක්. හතරවෙනි ධ්‍යානෙන් ඔබට හිත පිහිටවන කෙනා අරූපාවචර බ්‍රහ්මතලයක් ගැන හිතනවා. හිතලා සිහින මවනවා, මං බ්‍රහ්මතලයේ ඉපදෙනවා, බ්‍රහ්මතලයේ මේ විදිහට එරමිනියා ගොතාගෙන ඉන්නවා, මේ විදිහට මං කල්ප ගණන් භාවනා සුවයෙන් සමාධි සුවයෙන් ඉන්නවා කියලා දකිනවා. දවසක් මට මතකයි මං ආරණ්‍ය එක වැඩ ඉන්නකොට ස්වාමින්වහන්සේලා හතර නමක් හිටියා. එදා දානේ නැති දවසක්, දානේ නැති වුණාම ඒගොල්ලෝ සල්ලි එවනවා ආරණ්‍යට. එදාට ඉතින් අපි තමයි දානේ හදන්නේ. මං ඒ කාලේ සාමනීර, ඒ කාලේ ඉතින් මට ගොඩාක් වැඩ වැඩි. කපන්න තියෙන ඒවා, හොදන්න තියෙන ඒවා, ඔක්කොම හාල් මැස්ස ඔලු කඩන්න තියෙන ඒවා ඔක්කොම මට තමයි පවරන්නේ. දැන් අපි දානේ හදලා දානේ වළඳද්දී නායක ස්වාමින්වහන්සේ එතන හිටියේ, වැඩ හිටියේ නායක ස්වාමින්වහන්සේ කියනවා, අනේ බලන්නකෝ අපි කොච්චර දුකක්ද විඳින්නේ. අපි දැන් දානේ උයන්න ඕනේ, දානේ හදන්න ඕනේ, ඔක්කොම කරගන්න ඕනේ. ඒ වගේ දර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෝ කොයිසා සැපයක්ද විඳින්නේ. ඒ බ්‍රහ්මයාට උයන්න ඕනේ නැහැ, කන්න බොන්න ඕනේ නැහැ, ඒ බ්‍රහ්මයාට නාන්න කරන්න ඕනේ නැහැ. කොයිසා සැපයක්ද විඳින්නේ කියලා අර බ්‍රහ්ම සැපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැස ගන්නවා. ඒ බ්‍රහ්මයා තුල නিত্য වූ ස්ථිර වූ සැපයක් තියෙනවා කියලා දකිනවා. අනේ සැපය තුල මට බැස ගන්න ඇත්තන් කියලා දකිනවා. ඒ සැපේ නিত্যයි ස්ථිරයි කියලා දකිනවා. දැකලා යා බ්‍රහ්ම තලය, බ්‍රහ්ම ජීවිත රැවටීමෙන්ම ජීවිතයට එකතු කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් මගේ කරලා ගන්නවා කියනවා. මේ සතර සටිපට්ඨාන ධර්මයන් නොදක්ම නිසාම සෝවාන් ඵලය මගේ කර ගන්නවා කියනවා. සකෘදාගාමි ඵලය මගේ කර ගන්නවා කියනවා. අනාගාමි ඵලය මගේ කර ගන්නවා කියනවා. රහත් ඵලයත් මගේ කර ගන්නවා කියනවා. අරගෙන නිරේතුරුවම සෝවාන් වීම උදෙසා වෙහෙසෙන්නේ නිරේතුරුව ආත්මීය දෘෂ්ටිය වැඩි කරගනිමින්. සක්කාය දිට්ඨිය වැඩි කරගනිමින් සෝවාන් ඵලය කරා ගමන් කරනවා. එයා දකිනවා මම මේ ලබන්නා වූ සෝවාන් ඵලය තුල මම ඉන්නවා කියලා දකිනවා. මගේ ආත්මය මේ සෝවාන් ඵලය තුල තියෙනවා කියලා දකිනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිනවා. මම මැරෙන වෙලාවට මගේ චුති සිතත් එක්ක සෝවාන් ඵලය චුත වෙනවා කියලා යා දකින්න. නිරතුරුවම නොනා සෝවාන් ඵලය වැරදි රැවටීමෙන්ම ජීවිතයට එකතු කරගන්නවා. මුලාවෙන්ම ජීවිතයට එකතු කරගන්නවා කියලා. සකෘදාගාමි ඵලය මුලාවෙන්ම ජීවිතයට එකතු කරගන්නවා කියලා. මොකද වර්තමාන සමාජයේ බලවත් මාර්ගඵල උම්මාදයක් ඇති වෙලා තියෙනවා. ඒ මාර්ගඵල උම්මාදය ඇති උනේ කුමක් නිසාද? සත්වයා මිනිසයා සතර සතිපට්ඨාණයෙන් බැහැර වෙලා නිරේතුරුවම මිච්ඡා මාර්ග තුල ගමන් කරලා අන්තවාදීව ඉස්සරහට ගිහිල්ලා නෝනා අන්න සෝවාන් ඵලය මුලාවෙන් ගන්න. මම සෝවාන් වුණා කියලා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන තැනට අද සමාජයේ පත් වෙලා තියෙනවා. ඇයි සෝවාන් ඵලය සක්කාය දිට්ඨියෙන් ගන්න. ඒ නිසා නිරේතුරුවම මේ සතර සතිපට්ඨානයන් නොවැඩීම නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ කෙරේ තින තෘෂ්ණාවේ දැඩිභාවය නිසාම නොනා සෝවාන් ඵලය තුල මම ඉන්නවා කියලා ගන්නවා. සකෘදාගාමි ඵලය තුල මම ඉන්නවා කියලා ගන්නවා. අනාගාමි ඵලය තුල මම ඉන්නවායි කියලා ගන්නවා. රහත් ඵලය තුල මම ඉන්නවායි කියලා ගන්නවා. ඒ රහත් ඵලය තුල මගේ ආත්මය තියෙනවා, ඒ ආත්මය මගේ තුල ඉනවායි කියලා දකිනවා. මම කවදා හරි මැරෙන වෙලාවට මගේ රහත් විඥාණය මෙතනින් පිට වෙනවායි කියලා දකිනවා. දැකලා නිරේතුරුව නොනා අධිගම යන්නේා සක්කාය දිට්ඨියෙන් මමත්වේ දැඩිභාවෙන් ගන්නවා කියලා. ඒ අරගෙන නිරේතුරුවම අධිගමයන් නිසාම බලවත් වූ ලෝභ දේශ මෝහයන් නැති කර ගන්නවා වගේම ඒ ලෝභ දේශ මෝහයන් හේතු කරගෙන බලවත් ශාසනික පරිහානියන් කරා ශාසනය අරගෙන යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මුලාවෙන්මයි දකින්නේ. දැන් වර්තමාන සමාජයක බලවත් ආකාරයෙන් තියෙනවා. සතියෙන් සෝවාන් වෙන්න යන. සති දෙකෙන් සෝවාන් වෙන්න යන. මෙච්චර ගානක් දීලා පාඨමාලා තියෙනවා සෝවාන් වෙන්න කියලා. මේ සෑම තැනකදීම නෝනා සෝවාන් ඵලය නිරතුරුව මේගොල්ලෝ රැවටීමේ ගන්නවා. හේතුඵල ධර්මයන්ට අදාළව ගන්නේ නැහැ. ඒ වගේම ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා සතර සරිපට්ඨාන ධර්මයන් නොවැඩීම නිසා මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය නොදැකීම නිසා එයා නිවනත් මගේ කරගන්නවා කියලා. නිවනත් මගේ කරගන්න. නිවන තුල මම ඉන්නවා කියලා දකිනවා. නිවන තුල මගේ ආත්මය තියෙනවා කියලා දකිනවා. ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා දකිනවා. නිරේතුරුවම මම මැරෙන වෙලාවේ මගේ නිවනේ ආත්මය මෙතනින් පිට වෙනවායි කියලා දකිනවා කියනවා. දැන් සමහරු කියනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 5000ක් ගිය තැනදී රුවන්වැලි මහා සෑයෙන් ධාතු පරිනිර්වාණය වෙලා මතුවෙලා පිරිනිවී යනවා කියලා ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයක පැහැදිලිව කියනවා මේ මම පිරිනිවන් පෑවාට පස්සේ මේ ලෝක ධාතුවේ කිසිම සත්වේකුට නැවත බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න බැහැ කියලා. බොහොම පැහැදිලිව කියලා තියෙද්දී බුදුරජාණන් වහන්සේගේ නිවීම පිරිනිවීමත් ආත්මීය දෘෂ්ටියෙන් ගන්න. ආයිමත් පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවායි කියලා ආත්මීය දෘෂ්ටියෙන් ගන්න. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පාල ඉවරයි. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආයිමත් මතුවෙනවා කියලා සමහර ස්වාමින් වහන්සේලා දේශනා කරනවා මං අහලා තියෙනවා. ඒ කියන්නේ නිවන තුලත් සත්වේ පුද්ගලයේ දකින්න. නිවන තුලත් ආත්මීය භාවයක් දකින්න. නිවන තුලත් කාශ්‍යප මහරහතන් වහන්සේ ඉන්නවා කියලා දකින්න. නිවන තුලත් බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා දකින්න. නිවන තුල ආත්මීය වශයෙන් ඉඳලා කවදා හරි ආත්මය චුත වෙලා ඔන්න ධාතු පරිනිර්වාණයදී මතුවෙනව නැත්තම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආයිමත් මතුවෙනවා කියලා සක්කාය දිට්ඨියෙන්ම රැවටීමෙන්ම නිවනත් ගන්න.
අපේ ස්වාමින් වහන්ස බුද්ධ අධිෂ්ඨානයන් හැටියට සලකන යම් යම් සිදුවීම් පිළිබඳව අපි ශ්‍රවණය කොට තිබෙනවා. අපේ ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේලා එසේ අධිෂ්ඨානයන් සිද්ධ කරනවද?
නෑ නෑ නෑ, බුදුරජාණන් වහන්සේලා අධිෂ්ඨාන කරන්නේ එහෙම අධිෂ්ඨාන බුදුරජාණන් වහන්සේලාගේ ඔය ආත්මීය අධිෂ්ඨාන නැහැ. ඒක කවදා හරි දවසක අපි අවබෝධාත්මක තැන්ට ඇවිල්ලායි දකින්න ඕනේ. එහෙම නැත්තම් ඉතින් ඕවා සාමාන්‍යයෙන් අමූලික සද්ධාවේ දිනා ඕවා නෝනා මේ එලි වෙනකම් වර්ණා කර කර කතා කරන්න පුළුවන්. ඒකට කියන්නේ අමෝලිකා සද්ධාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ එක අවවාදයයි. ඒ අවවාදය තමයි මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. හිස ගිනිගත් එක්ක ඒ ගිනි නිවන්නේ යම්සේද මේ බවගින්දර නිවන්න. ඔච්චරද ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරලා ඒ සාරා සංක කල්ප ලක්ෂ ගානක මහා යුග මෙහෙවර අවසන් කරලා පිරිනිවන් මංචකේ සැටපිලා යම් අදිෂ්ඨානයක් කළා නම් යම් අවවාදයක් ලෝකෙට දුන්නා නම් ඒක අවවාදයයි. ඒ තමයි මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඒ කියන්නේ ඔබ කරන්නා වූ මේ සෑම කුසල් සංස්කාරයක්ම සෑම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ නිසා මේ විපාක දීලා අනිත්‍ය වෙන භාවයට පත් වෙන සංස්කාරයන්ට බැඳෙන්න එපා. හිස ගිනි ගත්තෙක් ඒ ගිනි නිවන්නේ යම්සේද බව ගින්දර නිවා ගන්න. ඕකයි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඔය අදිෂ්ඨානයෙන් බැහැරව ආත්මීය වශයෙන් අනාගතයේ බුදුරජාණන් වහන්සේ ධාතු පරිනිර්වාණයෙන් මතුවෙනවා කියද්දී නෝනා ඒකනම් බුද්ධ අදිෂ්ඨානයක් වෙන්නේ නැහැ. ඒක අමූලික සද්ධාව. තේන අපි සූත්‍රගත ධර්මයට අදාළවයි මම ධර්මයක් විග්‍රහ කරන්නේ. රටේ කොයිසම් ඉහෙළම කෙනා කිව්වත් මම කියන්නේ ඒ ඉහෙළම කියන කෙනා කියන දේ සූත්‍රගත ධර්මයේ තියෙන්න ඕනේ. සූත්‍රගත ධර්මයේ නැත්තම් මම කියන්නේ සූත්‍රගත ධර්මයේ තියෙන දේ. අපිට බුදුරජාණන් වහන්සේ එතනයි පූර්වාදර්ශයට ඉන්නේ කියන්නේ. ඒ නිසා නෝනා අමූලික සද්ධා වැඩි වෙන්න අනාගතයේදී බුදුරජාණන් වහන්සේ අවුරුදු 10000 මතුවෙනවා කියලා කියයි. ඒකට කියන්නේ නෝනා අමූලික සද්ධාව කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ එකම අදිෂ්ඨානය තමයි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඒ නිසා නිරේතුරුවම මේ අනිත්‍ය වූ සංස්කාරයන්ට බැඳෙන්නේ නැතුව බව ගින්දර නිවා ගන්න කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන් සාක්ෂාත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතනයි බුද්ධ අදිෂ්ඨානය. රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේ කියන්නේ හේතුඵල ධර්මයක්. මොකද්ද? ඒක අපේ කුසල් ශක්තිය. ඇමරිකාවේ ජනතාවට ඒ ශක්තිය තිබ්බද? රුසියාවේ ජනතාවට ඒ ශක්තිය තිබ්බද? ජපානයේ ජනතාවට ඒ ශක්තිය තිබ්බද? අවම වශයෙන් ඉන්දියාවේ ජනතාවට ඒ ශක්තිය තිබ්බද? එනං රුවන්වැලි මහා සෑසමුදුන් මේ මොහොතේ දකින්නේ අපේ කුසල් සංස්කාරයන්ගේ ඵලය. ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ මේ මොහොතේ අපි දකින්නේ අපේ කුසල් සංස්කාරයන්ගේ ඒ කුසල් සංස්කාරයන්ගේ ඵලය නිත්‍යද අනිත්‍යද? ඕක තමයි බුද්ධ අදිෂ්ඨානය. ඔය අනිත්‍යයි කියලා දකින්න බුදුරජාණන් වහන්සේගේ හිතේ ඇති වුණා වූ අදිෂ්ඨානය ඔබේ හිතේ ඇති කරගත්තා වූ අදිෂ්ඨානයක් බවට ඔබ පත් කරගත්ත වෙන්නේ. ඔතන තමයි තැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් ඔතනදි මතු කළා සතර මහා ධාතුව මුලාවෙන් ගන්නවා, සතර මහා ධාතුව රැවටීමෙන් ගන්නවා, ඊළඟට මේ ඉපදෙන සත්වයාව රැවටීමෙන් ගන්නවා, මගේ පුතා, මගේ දුව, මගේ බිරිඳ, මගේ කියලා ඉපදෙන සත්වයා පටිච්චසමුප්පන්නව දකින්නේ නැහැ, ඊළඟට දිව්‍යතල රැවටීමෙන් ගන්නවා, ඊළඟට දිව්‍යතලවල ජීවත් වෙන ලෝකපාලක දෙවියන් රැවටීමෙන් ගන්නවා, ඊළඟට බ්‍රහ්මතල රැවටීමෙන් ගන්නවා, බ්‍රහ්මයා රැවටීමෙන් ගන්නවා, ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් යා රැවටීමෙන් ගන්න. ඊළඟට යා නිවන රැවටීමෙන් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔය ධර්මයේදී දේශනා කරනවා නිරේතුරුවම යා ඇහෙන් දකින්නා වූ රූපය රැවටීමෙන් ගන්නවා කියලා. ඇහෙන් දකින්නා වූ රූපය රැවටීමෙන් ගන්න. උදේ ඉඳන් රෑ වෙනකන් අපි ඇහි පස්සේ නිසා සකස් වෙන්නා වූ චක්කු විඥාණය රැවටීමෙන්මයි ගන්න. කොච්චර සුන්දර රූපයක් දැක්කත් ඒ සුන්දර රූපයට අපි ඇරෙනවා. මේ සුන්දර රූපයේ ආස්වාදයක්, මේ රූපයේ ආස්වාදයේ කෙටි, මේ කෙටි ආස්වාදයේ නිසා දීර්ඝ ආදීනවයක් තියෙනවා කියලා අපි දකින්නේ නැහැ. මේ රූපයක් දැක්කා කියන්නේ ඇහි පස්සේ අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක් තුන එකතුණා. මේ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් තුන තැනයි මේ රූපය කෙරේ ඇලීම් ගැටීම් සකස් තුනේ කියලා අපි දකින්නේ. කණෙන් ඇහෙන්නා වූ ශබ්දය අපි මුලාවෙන්ම ගන්නවා. කොච්චරනම් අපි මේ කණෙන් සින්දු අහලද්ද කියලා බලන්නකෝ. ජෝතිපාල මහත්මයාගේ සින්දු අහලා කොච්චර අපි රස විඳින්නේ නැද්ද? අමරදේව මහත්මයාගේ සින්දු අහලා අපි කොච්චර රස විඳින්නේ නැද්ද? මොහිදින් බෙක් මහත්තයාගේ සින්දු අහලා කොච්චර අපි රස විඳින්නේ නැද්ද? නමුත් නෝනා කොයිසම් රස විඳවත් ඒ සින්දු ගායනා කළා වූ පින්වතුන්ලාත් අද ජීවතුන් අතර ඉන්නවද? නැහැ. ජීවතුන් අතර නැහැ. නිරේතුරු අපි ඒවා නිත්‍ය වශයෙන් රැවටීමෙන් ගන්න. ඒ සින්දුවේ තාලය තුල අපි අමරදේව මහත්මයා ඉන්නවා කියලා දකිනවා. අමරදේව මහත්මයාගේ කටහඬ තියෙනවා කියලා දකිනවා. ජෝතිපාල මහත්තයාගේ කටහඬ තියෙනවා කියලා දකිනවා. ඒ කටහඬ තුල ජෝතිපාල මහත්මයාගේ ආත්මය තියෙනවා, මේවා නිත්‍යයි, මේවා ස්ථිරයි කියලා දකිනවා. නමුත් නෝනා නිරතුරුවම අපි අනිත්‍ය වූ පස්සය නිත්‍ය වශයෙන් අරගෙන මුලාවෙන්ම සද්දේ දකිනවා කියලා. මුලාවෙන්ම ඇහෙන් දකින රූපය දකින්නවා කියලා. මුලාවෙන්ම නාසයට දැනෙන ගඳ සුවඳ දකින්නවා කියලා. මුලාවෙන්ම දිවට දැනෙන ආ වූ රසය කොයිසා දිව නිසා අපි රසයන් අත් විඳින්නේ නැද්ද කියලා බලන්නකො. පුංචි කාලයේ ඉඳන් මව් කිරි තොලගාපු දවසේ ඉඳන් මේ දක්වා කොයිසා රසයන් අපි අත් විඳින්නේ නැද්ද? ඒ රසයන් තුල කොයිසා නිත්‍ය ස්වභාවයන් අපි දකින්නේ නැද්ද? ආත්මීය ස්වභාවයන් දකින්නේ නැද්ද? නමුත් නොනා ඒ සෑම රසයක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අද දවල් ආහාර වේලෙට අපි ආයිමත් අලුත් රසයක් වෙනවා. ඇතිවීමක් නැහැ. ආයිමත් අලුත් රසයක් වෙනවා. රසය කියන්නේ නොනා නිරේතුරුවම අනිත්‍ය වූ පස්සයක් කියලා දකින්නේ නැහැ. ඒ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරගෙන නිරේතුරුවම ඒවා රැවටීමෙන්ම දකින්නවා. ශරීරයට ඇතිවෙනා වූ ස්පර්ශය බලන්න. කොයිසම් ස්පර්ශයන් අපි ලබනවාද කියලා බලන්න. ආදරය කරලා කසාද බඳිනවා. කසාද බඳලා මාස 6ක් ජීවත් වෙනවා. ඊට පස්සේ යාට බිනිඳ එපා වෙනවා. ඊට පස්සේ යාට සාම්පුරුෂයා එපා වෙනවා. ආයිමත් අලුත් පස්සයක් හොයාගෙන යනවා. නිරේතුරුවම යා පස්සය නිත්‍ය වශයෙන් ගැනීම නිසා සක්කාය දිට්ඨියෙන් ගන්නවා. මේ පස්සය කියන්නේ අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක් නිසා සකස් වෙන්නා වූ හේතුඵල ධර්මයන් හැටියට දකින්නේ. මුලාවෙන්ම දකිනවා කියන. මුලාවෙන්ම දකිමින් සත්වයා ලෝභ, දේශ, මෝහ අකුසල් කරා, සිල්පද බිඳීම් කරා, සක්කාය දිට්ඨිය තීව්‍ර භාවය කරා නිරේතුරුවම සත්වයා මෝහ බරිත ගමනක් ගමන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයියේ මෝහ බරිත ගමන ගමන් කරන්නේ? මේ සතර සරිපට්ඨාන ධර්මයන් නොවැඩීම නිසායි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
අපේ ස්වාමීන් වහන්සේ දැන් සතර සතිපට්ඨානය වැඩීම කියන කාරණේ ඔබ වහන්සේ අපිට බොහෝ අවස්ථාවලදී පැහැදිලි කොට දී තිබෙනවා. අපේ ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානය වැඩීම තුළ අන්තවාදී කලකිරීමක් ඇතිවන බව කෙනෙක් ප්‍රකාශ කළොත්?
මෙහෙමයි නෝනා, කෙනෙක් කියනවා නම් සතර සතිපට්ඨානය වැඩීම තුළ අන්තවාදී කලකිරීමක් ඇති වෙනවායි කියන කාරණේ, ඒක නෝනා කවදාක්වත් ධර්මානුකූල සත්‍යයක් එතන නැහැ. ඒක ධර්මානුකූල සත්‍යයක් නැහැ. කවුරු හරි සතර සතිපට්ඨානය වඩන්න ගිහිල්ලා අන්තවාදී කලකිරීමක් ඇති වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ආ ධර්ම මාර්ගය නිවැරදි ආකාරයෙන් ජීවිතයට එකතු කරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගය මතු කරගන්නා වූ අනුපිළිවෙලක් කියනවා. ඒ ධර්ම මාර්ගය මතු කරගන්නා වූ අනුපිළිවෙල තමයි මුලින්ම තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා නිහතමානී කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඕක තමයි ධර්ම මාර්ගයේ පළවෙනි තැන. දැන් අපි ධර්ම මාර්ගයේ කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න යන්න ඕනේ. නමුත් කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන යන්න ඉස්සෙල්ලා තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා නිහතමානී භාවයට පත් වෙච්ච කෙනෙක් වෙනවා. තමා තුළ නිහතමානී භාවය නැත්තම් කල්යාණ මිත්‍රෝ 100ක් තමන් ඉදිරියට හිටියත් තමන්ට එකෙන් වැඩක් නැහැ. මොකෝ තමා තුළ නිහතමානී භාවය නැහැ. ඒගොල්ලන්ගෙන් යමක් අහලා දැනගන්න. එනිසා මුල්ම කාරණය තමයි ධර්ම මාර්ගයේ තමා තමාට කල්යාණ මිත්‍රේ බවට පත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි පෘථවේදී භාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තියෙනා වූ දුර්ලභම කාරණයන් තුනක් පිළිබඳව. ඒ දුර්ලභම කාරණයන් තුනෙන් පළවෙනි කාරණේ කුමක්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්ගේ පහළවීම ලෝකේ දුර්ලභම කාරණයක්. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබීම ලෝකේ දුර්ලභම කාරණයක්. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ උපයෝගී කරගෙන නිවැරදි මාර්ගය තුල ගමන් කරලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත්, විදර්ශනාමය ඵලයන් සකස් කර ගැනීම දුර්ලභම කාරණයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා තුන වගේම දුර්ලභ කාරණයක් මේ ලෝකේ තියෙනවා කියලා. මොකද ඒ කාරණේ කෘතවේදී භාවය. මොකද අර දුර්ලභ කාරණයන් තුන මුණ ගැහුණත්, බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණත්, මේ උතුම් ධර්ම රත්නය ඇහුණත්, මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගැනීමේ මාර්ගය තිබුණත්, එයා තුල කෘතවේදීත්වය නැත්තන් නොනා කවදාක්වත් ඒ තුනෙන් එයා ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. කෘතවේදීත්වෙන කළගුණ සැලකීම යට තියෙනවා. එතකොට නිහතමානී භාවය තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. දෙවෙනුව කෘතවේදී භාවය තමා තුල තියෙනවා. තමන්ට උපකාරක ධර්මයන් සකස් කළා නම් ඒ පෙරලා උපකාරක ධර්මයන් සකස් කර දීමේ කෘතවේදී භාවය තුල තියෙනවා. එතනින් තමයි ආ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම නිවැරදිව මතු කරලා ගන්න. තමා තුල තමා නිහතමානී භාවය නැත්තම්, කෘතවේදී භාවය නැත්තම් කවදාක්වත් තමාට කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුල ශක්තිමත් භාවය ඇති කරගන්න බෑ. ඒතර මේ ධර්ම මාර්ගයේ නිහතමානී භාවය කෘතවේදී භාවය තුලින් එයා කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුට බැසගස්තාව කෙනෙක් බවට පත් වෙන කෙනෙක්. ඒතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ සතර සටිපට්ඨානය තමයි බුදුරජාණන් වහන්සේගේ සතර සටිපට්ඨානය. ඒක හොඳට තේරුම් ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ සතර සටිපට්ඨානය. ඒතර රහතන් වහන්සේ කෙනෙක්ගේ සතර සටිපට්ඨානය කියන්නේ නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ සතර සටිපට්ඨානය. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර ආතුව බුදුරජාණන් වහන්සේට කියලා සැල කරනවා භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන අවසර දෙන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහන්නේ සාරිපුත්ත ඔබ කොහෙද පිරිනිවන් පාන්න යන්නේ කියලා. ඒ වෙලාවේ කියනවා මම උපන් නාලක ගමේ මගේ අම්මාගේ නිවසේමයි මං උපන් නිවසේමයි පිරිනිවන් පාන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි ඔබ උපන් නිවසේ අම්මාගේ නිවසේ පිරිනිවන් පාන්නේ කියලා. අපි රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ නෝනා සියල්ල අතහැරියායි කියන තැන්නේ නේ. ඒ ආයිමත් අම්මගේ දෙට දැන් වර්තමානයේ අපි ගෙමු රහතන් වහන්සේ නමක් ඉන්නවා කියලා. ඒ රහතන් වහන්සේ අපි දන්නේ නැහැ උන්වහන්සේ රහත් වෙලාද නැද්ද කියන. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ නැහැනේ. නමුත් උන්වහන්සේ දන්නවා උන්වහන්සේ රහත් ඵලයට පත් වෙලාද නැද්ද කියලා. ඒතර උන්වහන්සේ අවසාන මොහොතේ තීරණය කරනවා මම පිරිනිවන් පාන්නේ මගේ අම්මගේ නිවසේ. මොකද අම්මා තාම ධර්මයේ තුල ශක්තිමත් නැහැ. එතකොට යම් මොහතකේ රහතන් වහන්සේ අම්මාගේ ගෙදෙට්ට ගිහිල්ලා ගෙදරදී දෑස් දෙක පියාගත්තොත් ලෝකයා අඳුම වශයෙන් එයා ඒ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලාවත් කියලා කියයිද? නැහැ. මොන පිස්සුද මේ? එයා තාම අම්මවත් අතහැරගන්න බෑ. තේන්න? ඉපදුන ගේවත් අතහැරගන්න බෑ. තේන්න? ඉතින් උතන්නේ අපි කියන තැන. නමුත් බුදුරජාණන් වහන්සේ අහනවා කොහෙද සාරිපුත්ත ඔබ පිරිනිවන් පාන? මම නාලක ගමේ සාරි බැමිණ මගේ අම්මගේ නිවසේ මම පිරිනිවන් පානවා කියලා. එතන අහන ඇයි ඔබ මේ ගෙදර තෝරගත්තේ? භාග්‍යවතුන් වහන්සේ අපේ සහෝදරයෝ තුන්දෙනයි සහෝදරයෝ දෙන්නයි ඔක්කොම රහතන් වහන්සේලා වුණත් මගේ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා මම පිරිනිවන් පාන මොහොතේව අම්මාව සද්ධාව තුලට ගන්න ඕනේ කියන තැන ඉඳන් තමයි මම පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අවසර දෙනවනේ. දැන් මොකද්ද අපි එතනින් දකින්නේ? ඒ රහතන් වහන්සේගේ සතර සටිපට්ඨානය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සටිපට්ඨානය. ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය තුල තියෙනවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. ඒතරේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසයෙන් පෝෂණය වුණා වූ ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ සතර සටිපට්ඨානය තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ. නමුත් වර්තමානයේ ඕවා ආත්මීය දෘෂ්ටියෙන් ගලපගෙන ඕවා කරන්නේ නැහැ. තේන්න? කෙනෙක් ඇවිල්ලා කියනවා මම අනාගාමී ඵලයට පත් වෙලා තියෙන කියා. එතන මං අහන ඔයාගෙන් ඔබ කොහොමද අනාගාමී ඵලයට තුනේ කියලා. එයා කියනවා නෑ මං දැන් ගෙදර යන්නේ නෑ. මම නිදාගන්නේ අල්ලපු කාමරේ නෝනායි දරුවයි මගේ කාමරේට එන්නේ නෑ. මම පඩිය විතරක් දුන්නා වෙන දේවල් හොයන්නේ නෑ. දරුවාගේ ඉස්කෝල ගැන හොයන්නේ නෑ. දැන් මොකද්ද මේ අන්තය? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සතර සටිපට්ඨානෙ පෝෂණය වෙලා නැහැ. අවම වශයෙන් තාම මේ එයා ඉන්නේ අමෝලිකා සද්ධාව තුල. අමෝලිකා සද්ධාව තුල ඉඳගෙන මම අනාගාමී වෙලායි කියලා අර කාමරාගයන් පටිගයන් නැහැයි කියන තැන ලෝකයාට පෙන්නනවා. ඒක පෙන්වන්න ගිහිල්ලා අවසානයේ පීඩාවට පත් වෙන්නේ කවුද? බිරිඳ, දරුවා, පවුල් ජීවිතේම රැකියා ජීවිතේම විනාශ කරගන්න. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේගේ සතර සටිපට්ඨානය කියන්නේ නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කල්යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ සතර සටිපට්ඨාන ධර්මයයි බුදුරජාණන් වහන්සේගේ සතර සටිපට්ඨාන. එනිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ සතර සටිපට්ඨානය තුල කවදාක්වත් නොනා අන්තයක් වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. අනාගාමී උග්ග ගෘහපතිවරයා අනාගාමී ඵලයට පත් වෙලා එයා ගෙදෙට්ට එනවා. ගෙදෙට්ට ඇවිල්ලා බිරින්දෑවරු පහක් එයාට. එයා පස් දෙනාට කියනවා අදින් පස්සේ මං ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ. කැමති කෙනෙකුට කැමති කෙනෙක් විවාහ කරගෙන යන්න පුළුවන්. කැමති කෙනෙකුට සහෝදරයෝ හැටියට ගෙදර ඉන්න පුළුවන්. මම අනාගාමී කියලා නෝල්ලා ටික ගෙදරින් එලෙව්වද? අනාගාමී ඵලය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වෙලා තියෙන්නේ. විසාකාව අවුරුදු 7 සෝවන් ඵලයට පත් වෙන්නේ. එයා අවුරුදු 13 14 වෙනකොට විවාහ වෙලා දරුවෝ 10 දෙනෙක් ලැබලා මුණුබුරු මිනිබිරියන් අප්‍රමාණ ලැබලුවා. ඇයි එහෙම වුනේ? එයාගේ සතර සටිපට්ඨානය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වෙලා තිබ්බේ. අන්තයට ගියාද? දැන් වර්තමානයේ මොකද්ද කරන්නේ? සමහර දරුවෝ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ අම්මා සෝවාන් වෙලා කියනවා. උදේ පාන්දර 6ට යනවා භාවනා පන්ති. රෑ 6ටයි එන්නේ තාත්තට ගෙදර කන්න නැහැ. තාත්තගේ පෙන්ෂන් එකෙන් තමයි අම්මා ජීවත් වෙන්නේ. නමුත් තාත්තට උදේටත් දවල්ටත් රෑටත් තුන් වෙලටම කෑම නැහැ. මේ අම්මා පන්ති ගිහිල්ලා උපෝසත සීලය සමාදන් වෙලා උදේටයි දවල්ටයි හොඳට දාණේ අරගෙන එයා රෑට ඇවිල්ලා නිදා ගන්නවා. අර තාත්තට අර දරුවා තමයි ගිහිල්ලා කැම්ප කට්ටයක් කරන් දෙන්නේ. ඉතින් ආවට පස්සේ අන්න මහත්තයා රණ්ඩු වෙනවා. රණ්ඩු වුණාට පස්සේ අර දුව ඇවිල්ලා කියනවා අපේ අම්මාගේ සෝවාන් ළඟ නම් හරිම ලස්සනයි කියලා. ඒ කියන්නේ කට පිට වෙන වචන දිහා දැක්කාම ඒ දරුවා කියනවා අම්මා සෝවාන් තබා මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙනක් නැහැ කියලා. එයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අර සම්මා දිට්ඨි ආර්ථයන්ගෙන් සම්මා සංකප්පයන්ගෙන් වැඩිලා නෙමේ අර අන්තවාදීව භාවනා වැඩුණේ. ඒසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ සතර සටිපට්ඨානය මේ ලෝකේ සුන්දරම ධර්මයක් බවට පත් වෙන්නේ. ඒ සතර සටිපට්ඨාන ධර්මයන් තුළින් යමෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්ලයන් සාක්ෂාත් කරගත්තොත් ඒ හතර දෙනා මේ ලෝක ධාතුව තුල ඉන්න වගකීම් නිවැරදිව හඳුනාගත්ත ඉටු කරන සුන්දරම මිනිස්යෝ හතර දෙනා බවටයි පත් වෙන්නේ. නමුත් අන්තවාදී අනිත්‍යකුත් තියෙනවා. ඒ අනිත්‍යයි ති නිගණ්ඨලට. ඒක බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය නෙමෙයි. ද නිගණ්ඨලාගේ අනිත්‍ය කල්යාණ මිත්‍රාසෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් පෝෂණය වෙලා නැහැ. නිගණ්ඨලාගේ අනිත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වෙලා නැහැ. ඒගොල්ලෝ අද නොකා ඉන්නවා, බඩගින්න ඉන්නවා, හෙට නිර්වස්ත්‍රව ඉන්නවා, අනිද්දා වතුර ගිලිලා ඉන්නවා, ඊළඟ දවසේ නොකා ඉන්නවා. මේ වගේ එක එක වෘතයන් ගිහිල්ලා නෝනා ඒගොල්ලන්ගේ අනිත්‍ය නම් ඔය කියන අන්තවාදී අනිත්‍යයක් බව ඇත්ත. ඒ නිසා යමෙක් අනිත්‍ය වඩන්න ගිහිල්ලා අන්තවාදී විදිහට බිරිඳව අයින් කරනවා නම්, දරුවා අයින් කරනවා නම්, ගෙවල් දොර වගකීම් වලින් බැහැර වෙනවා නම්, රැකියාව හරියට කරන්නේ නැත්නම්, ව්‍යාපාරේ කරන්නේ නැත්නම්, කොණ්ඩේ කපාගන්නේ නාන්නේ නැත්නම්, ඇඳුම හරියට පිරිසිදු කරගන්නේ නැත්නම්, දැන් අප්‍රමාණ පිරිස එහෙම ඉන්නවා. ස්වාමීන් වහන්සේලා අතර ඉන්නවා. සමහර කුටියට ගියාම නෝනා ඒ කුටිය නිකන් පිස්සන් කොටුවක් වගේ. ඒක අපි අස් කරන්න ගියත් එපා එපා. අනිත්‍යයි. ඒ අනිත්‍ය නිගණ්ඨලගේ අනිත්‍යයි. ඒක නිගණ්ඨලගේ අනිත්‍යයි. ඇඳුමක් පිරිසිදු කරගන්නේ නැහැ, නාන්නේ නැහැ, කරන්නේ නැහැ. ඒවා සුමානිර සැරේයි නාන්නේ. ඇයි? අනිත්‍යයි. මේක පිරිසිදු කරන්න ඕනේ. ඔය වගේ එක එක දෘෂ්ටීන්ට බැසගන්නේ නෝනා ඒ අයිති නිගණ්ඨලගේ අනිත්‍යයි. ඒක අපේ බුදුරජාණන් වහන්සේට අයිති අනිත්‍යයි. මොකද ඒ අනිත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වෙලා නැහැ. කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමෙන් පෝෂණය වෙලා නැහැ. ඒතකොට ඒ අනිත්‍ය සමාජයේ ඕන තරම් තියෙනවා. ඔය අනිත්‍ය වඩන්න ගිහිලා තමයි භාවනා කරලා ගෙදර ඇවිල්ලා මහත්යත් එක්ක රණ්ඩු වෙන්නේ. භාවනා කරලා ගෙදර ඇවිල්ලා නෝනත් එක්ක රණ්ඩු වෙන්නේ. භාවනා කරලා ගෙදර ඇවිල්ලා දරුවොත් එක්ක රණ්ඩු වෙන්නේ. භාවනා කරන්න ගිහිලා පන්සලේ ඉන්න හාමුදුරුවොත් එක්ක රණ්ඩු වෙන්නේ. ඇයි? සතර සටිපට්ඨානේ වඩනවා. වැඩුවත් නෝනා ආර්ය ශ්‍රාංගික මාර්ගෙන් පෝෂණය වෙලා නැහැ. සම්මා සංකප්ප වැඩිලා නැහැ. සීලය වැඩිලා නැහැ. ඒ නිසා නිරේතුරුවම නෝනා සතර සටිපට්ඨාන ධර්මයන් හැම වෙලාවෙම ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පෝෂණය වෙනවා. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පෝෂණය කරන්නේ නිරේතුරුවම කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුල. ඒ නිසා නිරේතුරුව ධර්ම මාර්ගය තුල අපි ගමන් ගනිද්දී මේ නිවැරදි මාර්ගය අපි හඳුනා ගන්න ඕනේ. නිවැරදි මාර්ගයේ මුලින් තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. කෘතවේදී භාවයේ ලෝකේ තියෙන දුර්ලභම හතරවෙනි කාරණය කෘතවේදී භාවය ඇති කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න ඕනේ, ධර්ම රත්නයට කෘතවේදී වෙන්න ඕනේ, සංඝ රත්නයට කෘතවේදී වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් පටිච්ච සමුප්පන්නව වින්දා වූ දසපාරමී දුකට අපි කෘතවේදී වෙන්න ඕනේ. හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ ඒ මහා කැපවීමට අපි කෘතවේදී වෙන්න ඕනේ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේට කෘතවේදී වුණා කියන්නේ කුමකින්ද? ධර්ම රත්නයේට කෘතවේදී වුණා කියන්නේ කුමකින්ද? සංඝ රත්නයේට කෘතවේදී වුණා කියන්නේ කුමකින්ද? මේ උතුම් ධර්ම මාර්ගයේ ප්‍රයෝගී කරගෙන අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙන තාක්කල් අපි තෙරුවන් උදෙසා කෘතවේදී භාවයට පත් වෙලා නැහැ. තාම අපි බුදුරජාණන් වහන්සේට කෙලේ ගුණ සලකලා නැහැ. බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී නිවන පෙනිපෙනි ලබන්න පුළුවන්කම තියද්දී බුදුරජාණන් වහන්සේ අතහැරියේ ඔබ නිසාමයි මම නිසාමයි. බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නේ මම යම් දවසක හිතුවා මා උදෙසාමයි කියලා. බුදුරජාණන් වහන්සේ මහා පොළවේ පස්වලට වඩා ශරීර මාංශ දන් දුන්නේ මම නිසාමයි කියලා මම හිතුවා. බුදුරජාණන් වහන්සේ සක්විති රජකම රාජ පදවි මැති ඇමති සිටු පදවිට දන් දුන්නේ මා උදෙසාමයි කියලා මං හිතුවා. බුදුරජාණන් වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේ මා උදෙසාමයි කියලා මම හිතුවා. ඒසා කැපවීමක් මා උදෙසා බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා නම් බුදුරජාණන් වහන්සේට මා කృతවේදී වෙන්න ඕනේ කියන තැන ඉඳයි මම ධර්මයේ ඉස්සරහට ආවේ. එහෙනම් ඔබ දකින්න ඕනේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබත් දකින්න. ඔබ උදෙසාමයි බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නේ කියලා. ඔබ දවසට සැරයක් දෙසරයක් තුන්සරයක් හිතන්න. දෑස් දෙක පියාගෙන බෝධිසත්වයින් මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නේ මා උදෙසාමයි කියලා දකින්න. මහා පොළවේ පස්වලට වඩා ශරීර මාංශ දන් දුන්නේ මා උදෙසාමයි කියලා දකින්න. සක්විති රජක පදවි සිටු ඇමති පදවි දන් දුන්නේ මා උදෙසාමයි කියලා දකින්න. හය අවුරුද්දක් මරණීය දුෂ්කර ක්‍රියා කළේ මා උදෙසාමයි කියලා දකින්න. ඒ දකිද්දී බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබ විසින් දැක්විය යුතු කృతවේදීත්වය නොනා අයෝමය මහා කృతවේදීත්වයක් දැක්විය යුතුයි කියලා ඔබට දෙනවා. ඒ කృతවේදීත්වයට දක්වන්නේ කෙසේද කියන කාරණේ ඔබට මතු කළා දෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මං ආවා වූ ගමනයි මේ කියන්නේ. එතකොට ඒ තුලින් අන්‍යයා දකිනවා මේසා අයෝමය කැපවීමක් කරපු බුදුරජාණන් වහන්සේට මම කృతවේදීත්වයේ දක්වලා මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨම දුර්ලභම හතරවෙනි කාරණේ මං ජීවිතයට එකතු කරගන්න නම් අනිවාර්යයෙන්ම අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ කියන කාරණේ. ඉතින් ඔතනින් අපි ධර්මයේ මතු කළ ගන්න ඕනේ. එතනින් ගත්තොත් අපිට කවදාක්වත් නෝනා ඔය අන්තවාදී අනිත්‍යයක් කරා අපි යන්නේ නැහැ. අන්තවාදී අනිත්‍යයක් කරා යන්නේ නැහැ. මේ ලෝක ධාතුවේ සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්ත බෞද්ධ පින්වතා කියන්නේ නෝනා තමාගේ යුතුකම් නිවැරදිව ඉටු කරන තමාගේ බිරිඳට තමාගේ දරුවන්ට මව් දෙමාපියන්ට ඥාතීන්ට ඉපදුන රටට ජාතියට ආගමට මහන බමුණන්ට යුතුකම් අකුරට ඉටු කරන පෞරුෂත්වයෙන් පිරිච්ච නෝනා ලස්සනම සමාජ ජීවත් වෙන මිනිසයා තමයි සෝවාන් ඵලයට පත් වෙච්ච මිනිසයා. ඒ නිසා මොකද එයාගේ සෝවාන් ඵලය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ සතර සතිපට්ඨානේ ඵලයක්. ඒ නිසා නිරේතුරුවම අන්තයකට යනවායි කියන කාරණය සතර සතිපට්ඨානේ වැඩිලා තේරුමක් නැහැ. ඒක ධර්මයට එකග දෙයක් නෙමේ. ඒවා සම්පූර්ණයෙන්ම අන්තවාදී ධර්මයන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා උදේ කරන්න. බාහිර ලෝකයක් කියන දේවල් කරන්න යන්න එපා. අපි යමක් ජීවිතයට ගන්න ඕනේ දුකෙන් මිදුණා වූ උත්තමෙක් කියපු දේ. කවුද දුකෙන් මිදුනේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අතීත රහතන් වහන්සේලා. උන්වහන්සේලා දේශනා කළා වූ ධර්මයයි සූත්‍රගත ධර්මයේ තියෙන්නේ. එතකොට සූත්‍රගත ධර්මයේ කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම, ඒ තුලින් ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කිරීම, ආරෂ්ඨාංගික මාර්ගය තුලින් සම්මා සමාධිය තුලින් සතර සතිපට්ඨානයන් මතු කිරීම කියන තැනයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉනිසා අපි දුකෙන් මිදුනේ නැති දුක තුල ජීවත් වෙන එක එක අයගේ දේවල් පසුපස්සේ ගියොත් නම් නෝනා අපිට කවදාකවත් දුකෙන් මිදෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තේනවද? ඒක අපි තේරුම් ගන්න ඕනේ.
අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බොහෝ ධර්ම දේශනාවලදී පැහැදිලි කර දී තිබෙනවා. සත්වෙක් මිය ගිය පසු එම සත්වයාගේ ඇසෙන් හා ලිංගික ප්‍රදේශයෙන් මුල්වරට පණුවන් මතුවන බව. මෙම ප්‍රදේශ දෙකෙන් විශේෂයෙන්ම ඇසෙන් සහ ලිංගික ප්‍රදේශයෙන් ඇයි ස්වාමින් වහන්සේ ආකාරයට මුලින්ම පණුවන් මතුවන්නේ?
මෙහෙමයි නෝනා. දැන් අපි බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය ගැන දේශනා කරනවානේ. මරණානුස්සතිය ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම තමන්ගේ මේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් මරණානුස්සතියක් හැටියට දකින්න කියලා. නිරේතුරුවම මරණානුස්සතියක් හැටියට මේ රූපය දකින්න කෙනා තුළ දැන් හුඟාක් සමාජයේ අය මරණානුස්සතිය කියන වචනයටත් බයයි. මරණානුස්සතිය කිව්වම පුදුමාකාර බයක් තියෙනවා. වයසක කෙනෙක් ගැන කිව්වොත් මෑණියෝ දැන් ඉතින් ජීවිතය ගැන හිතන්න ඕනේ නැහැ. එහෙම කියනවනේ ගිහිල්ලා. නමුත් මේ ජීවිතය ගැන හිතන්න ඕනේ නැහැ. දැන් හැම වෙලාවම මරණය ගැන දකින්න ඊළඟ ජීවිතේ සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා. එහෙම කිව්වහම සමහර දරුවෝ කැමති නැහැ. තේන අම්මා බය කරනවා කියලා කැමති නැහැ. අර ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා. ඒක මෙහෙම දකින්නේ නැහැ ඒගොල්ලෝ. මරණවා කියලා හිතන්න බයයි, දකින්න බයයි, කතා කරන්න බයයි. ගාක් තැන්වල මේ දේ තියෙනවා. මරණානුස්සතිය නම් පුදුමාකාර බයක් සමාජය තුල තියෙන්නේ. ඒ නිසා අපි නිරේතුරුව දකින්න ඕනේ දැන් අපේ ගෙදර මොනවා හරි අපි ඔය දැන් දකින්නවා නේද පොඩි අර වෑන් තියෙන ඔය මං ඔය ඉන්න පැත්තවල මට ඇහෙනවා අර ලවුඩ් ස්පීකර් එකක් බැඳගෙන පර්ණ බඩු ගන්නවා මොනවද කියනවනේ බලන් ගන්නවා යකඩ ගන්නවා පොල් කටු ගන්නවා ඔය ගල පර්ණ බඩු එකව ගන්න හැමතැනම ඕක යනවා ඔය ලවුඩ් ස්පීකර් එකක් බැඳගෙන ඉතින් ඒ වගේ නෝන අපි ගෙදරක පර්ණ බඩුවක් තියෙනවනම් අපි මොකද කරන්නේ ඒක එක්ක විසි කරලා දානවා එක්ක එක විකුණලා දානවා නේද ඉතින් නෝනා දැන් ඒ සෑම පර්ණ බඩුවක්ම අපි විකුණලා දානවා අයින් කරලා දානවා නෝනා අවුරුදු 70ක් 80ක් 90ක් කියන මේ වයෝ වෘද්ධ ජීවිතය කියන්නේ අලුත් එකක්ද පරණ එකක්ද
පරණ එකක්
නේද ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ පරණ ජීවිතය විකුණලා දාලා අලුත් එකක් ගන්න මේ ලෙඩ වෙලා ඇස් පේන්නේ නැහැ කන් ඇහෙන්නේ නැහැ මනස ක්‍රියාත්මක නැහැ නිරේතුරුව මේ පරණ බඩුවක් බවටම පත් වෙලා තියෙන මේ ශරීරය තුල මගේ කියලා අල්ලගෙන ඉන්නවා මේ ශරීරය තුල මම ඉන්නවා කියලා දකිනවා මේ ජීවිතය තුල මගේ ආත්මය තියෙනවා මම මේකෙන් චුත වෙන්නේ නැහැ කියලා දකිනවා නිරතුරුව මේක ආත්මීය සංඥාවෙන් අරගෙන නොනා මේක මගේ කරගෙන ජීවත් වෙන. ඒ නිසා වයෝ වෘද්ධ භාවයට පත් වෙනකොට අපි දක්ෂ වෙන්න ඕනේ gedara තියෙන පර්ණ බඩුවක් විකුණලා දානවා වගේ නිරතුරුවම මේක විකුණලා දාලා අලුත් එකක් ගන්න. මොකද අලුත් එකක් කියන්නේ පටිච්ච සමුප්පන්නව සුන්දර මනුෂ්‍ය ජීවිතයක් දිව්‍ය ජීවිතයක්. ඉතින් එතෙන්ද එතෙන්ට ගන්න නම් අනිවාර්යයෙන්ම අපි මරණානුස්සතිය වඩන්න ඕනේ. මරණයට බය නම් අපිට කවදාකවත් නැවත දිව්‍ය ජීවිතයක් මනුෂ්‍ය ජීවිතයක් මේක විකුල්ල ගන්න පුළුවන් කම නැහැ. ඒ නිසා මරණානුස්සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට බය වෙන්න නෙමෙයි. මරණානුස්සතිය දේශනා කිරීම තුළින් බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණය තමයි නෝනා බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය පෙන්නලා අපේ සිල්පද පහ ආරක්ෂා කරනවා. කුසලයෙන් අපිව ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේක මරණයක් හැටියට දකින්න කියලා. දකින්න කෙනා නිරේතුරුව මේක මලකඳක් මේක කවදාහරි මහ පොළොවට පස් වෙන දෙයක් මේක කුණු වෙන දෙයක් නරක් වෙන දෙයක් නිලමැස්සන්ට අයිති දෙයක් මේක බල්ලන් බලලුන් කාල යන දෙයක් කියලා දකිද්දී එයා මේ මරණානුස්සතිය අයිති ජීවිතය නිසා කවදාකවත් සිල්පදයක් බිඳගන්නේ නැහැ. අද බලන්න සිල්පද බිඳගන්නේ කවදාකවත් හිතනවාද මේක මරණයක් මරණානුස්සතියක් කියලා? කවදාකවත් හිතන්නේ නැහැ. එයා හිතන්නේ මේක රස ගුලාවක්. මේක තුල මම ඉන්නවා මේක තුල මගේ ආත්මය තියෙනවා. මේක තුල මම විඳින සැපය තියෙනවා. ඒ සැපය තුල මගේ ආත්මය තියෙනවා කියලා ඒ සැපය තුල යා බහගෙන ඉන්නවා. අරක්කු බිබී මේක සතුටු කරනවා. කාමයේ වරදවා හැසිරෙමින් මේක සතුටු කරනවා. එයි මා තුල සැප මා තුල සැපය සතුට තියෙනවා. ඒ සතුට තුල මගේ ආත්මය තියෙනවා. මේක නිත්‍ය වශයෙන් යා ගන්න. නමුත් යම් කෙනෙක් දෑස් දෙක පියාගෙන නිරේතුරු යා මරණානුස්සතිය වඩනවා. දෑස් දෙක පියාගෙන අධ්‍යාත්මික රූපය මරණානුස්සතිය බවට පත් කරනවා. මේක කවදා හරි දවසක මැරිලා ගිහිලා සුසාන භූමියට දානෝ යා දකිනෝ සුසාන භූමියට ගිහිලා දවස් දෙකක් තුනක් යනකොට මෙන්න මේක ඉදිමිලා නිල් පැහැගන්නෙනවා යා දකිනෝ තුන්වෙනි හතරවෙනි දවසේ දෙනකොට මේ නහයෙන් දිවෙන් කනෙන් නාක්යෙන් නාභියෙන් ලිංගික ප්‍රදේශයෙන් ඕචාව ගලනෝ දකිනෝ කැලවල් වල සත්තු මැරලා ඉන්නෝ අප්‍රමාණ ඔය සත්තුන්ගේ නෝනා දවස් දෙක තුන යනකොට සමහරුන්ගේ පළවෙනි දවසේම එනවා ඒගොල්ලන්ගේ ඉස්සෙල්ලාම පණුව මතුවෙන්නේ මේ ඇස් වලින් ලිංගික ප්‍රදේශයෙන් නහයෙන් කටෙන් ඒවෙන් මතුවෙන්නේ පහුවෙලා මුලින්ම ඇස් වලින් ලිංගික ප්‍රදේශයෙන් තමයි මුලින්ම නෝනා ඔය කැලේ මැරිලා ඉන්න සත්තුන්ගෙන් පණුව මතුවෙලා ඉන්නේ එතකොට එහෙම මතුවෙන්නේ ඇයි මිනිස්සයා කාමයන් උදෙසා වැඩියෙන්ම යොමු කළා වූ ඉන්ද්‍රිය දෙක තමයි ඔය ඉන්ද්‍රියන් දෙක නමුත් සමහර විට ඊටත් වෙනත් හේතුඵල ධර්මයන් තියෙන්න පුළුවන් මොකද මරණානුස්සතිය මැරෙන කෙනා වේදනාවෙන් මැරෙන වෙලාවේ අර කඳුළු ගැලීම නිසා ලිංගික ප්‍රදේශවලින් මල මුත්‍රා පිටවීම නිසා ඒවා ආසාදනය වීමේ මුලින්ම පණුව මතු වෙනවා වෙන්න පුළුවන්. නමුත් කොහොම හරි මුල්ම ආසාදනයන්ට ලක් වෙන්න ඕනා මේ ඇසුයි ලිංගික ප්‍රදේශයනුයි සතුන් තුල. මිනිස්යා තුලත් ඒක වෙන්න ඕනේ මං මැරිච්ච මිනිස්යෝ ගැන ඒක අත්දැකීම මට නැහැ. එතකොට නිරේතුරුවම ඒ ඇයි මේ ඉන්ද්‍රියන් දෙකෙන්මයි මිනිස්යා වැඩියෙන්ම කාමයන් අත්විඳින්න ඕන. ඊට හේතුඵල ධර්මයන් හැටියට මුලින්ම පණුව මතු කළ දෙන්නේ මේ ඉන්ද්‍රියන් දෙක තුලින්මයි. ඒ නිසා නිරේතුරුවම මේ පණුව මතු වෙනවා මේ වැයෙන් ඕජාව ගලනවා මේ සුන්දර ඇස් දෙකෙන් ඕජාව ගලනවා නුවණින් දකින්න කියනවා. එයා මේ සුන්දර ඇස් දෙක නිසා යම් කෙනෙක් තෘෂ්ණාව ඇති කරගෙන ඉන්නවා නම් ඒ තුලින් මාන්නය ඇති කරගෙන ඉන්නවා නම් එයා දෑස් දෙක පියාගෙන මොහොතක් දකින්න මේ ඇස් දෙක කවදා හරි මරණානුස්සතියක් වෙච්ච වෙලාවේ මේ ඇස ඉදිමිලා මේ ඇස ඕජාව ගලලා මේ ඇසෙන් පණුව වැගිරෙනවා නුවණින් දකින්න කියන මේ බොරුවක් නෙමෙයි මේක තමයි ඇත්ත කතාව. නමුත් අපි අද කරන්නේ ඇත්ත වහලා බොරුව දකිමින් ජීවත් වෙනවා. බොරු කරමින් ජීවත් වෙනවා. බොරු කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබට සුන්දර රූපයක් ලැබුණේ හේතුවක් නිසාමයි කියලා. මොකක්ද ඒ හේතුව? ඔබ පිරිමි කෙනෙක් වේවා කාන්තාවක් වේවා ඔබට සුන්දර රූපයක් ලැබුණා නම් ඒ සුන්දර රූපය හේතුඵල ධර්මයක්. මොකද්ද හේතුඵල ධර්මය? පෙර ජීවිතයේ සීලේ ඵලය. පෙර ජීවිතයේ මෛත්‍රියේ ඵලය. පෙර ජීවිතයේ දානේ ඵලය. එහෙනම් පෙර ජීවිතයේ සීලය දානය මෛත්‍රී ඵලය නිසා මේ ජීවිතයේ සුන්දර රූපයක් ඔබට ලැබුණා නම් ඔබ ගරු කරන්න ඕනේ, කෘතවේදී වෙන්න ඕනේ. කාටද? දානයටත්, සීලයටත්, මෛත්‍රියටත්. මොකද මේ තුනයි ඔබට මේ රූපේ ලැබලා දුන්නේ. එච්චරයි. ඕන සුන්දර රූපයක් දකින්න වර්තමානයේ අප්‍රමාණ සුන්දර රූපයන් තියෙනවනේ නේද? එතකොට මේ සුන්දර රූපයන් කුමක් නිසාද ලැබුණේ? පෙර, දානය, සීලය, මෛත්‍රී ඵලය. එහෙනම් ඔබේ සුන්දර රූපය දරාගෙන ඔබ කෘතවේදී වෙන්න ඕනේ කාටද? දානයටත්, සීලයටත්, මෛත්‍රියටත්. ඔබ ජීවිතයට එකතු කරගන්න ඕනේ ඒ කාරණා තුන. ඔබ දක්ෂ වෙන්න ඕනේ මට මේ උතුම් සුන්දරත්වය ලැබුණේ, මේ ශරීරයේ සුන්දර ලස්සන ලැබුණේ, මේ රිද්මය, මේ ලාලිත්‍ය මගේ තාරුණ්‍යට ලැබුණේ පෙර ජීවිතයේ දානය, සීලය, මෛත්‍රිය නිසාමයි. ඒ නිසා මම මේ ජීවිතේ ශක්තිමත්ව දානයට, සීලයට, මෛත්‍රියට කෘතවේදීභාවය දක්වලා මම ඊළඟ ජීවිතේ මීට වඩා සුන්දර දිව්‍යාංගනාවක් වෙනවායි කියන උතන තමයි ධර්මය.
අපේ ස්වාමීන් වහන්ස පෙර ජීවිතේදී දානය, මෛත්‍රිය, ශීලය තුලින් අපලද මේ මනුෂ්‍ය භවය අපි මේ වෙනකොට වැය කරන්නේ කුමක් සඳහාද?
පෙර ජීවිතේ දානය, මෛත්‍රිය, සීලය නිසා ලැබුණා වූ මේ සුන්දර ජීවිතය අපි මොකද කරන්නේ? සුවඳ විලවුන් වලින්, පවුඩර් වලින්, මෝස්තර විලාසිතා වලින් මේකට කෘතවේදීභාවය දක්වනවා. කෘතවේදීභාවය දක්වනවා. නිරේතුරුවම නොනා අපි වැරදි පාරක යෑම නිසා අපි නිරේතුරුවම හේතුව වූ සැබෑ හේතුව පැත්තකින් තියලා අපි නිරේතුරුවම සුවඳ විලවුන්, පවුඩර්, මෝස්තර අරවැයින් මේවැයින් අපි මේකට කෘතවේදීභාවය දක්වන්න ගිහිල්ලා අපි මොකද්ද කරන්නේ නෝනා? නිරේතුරුවම වස විස සහිත ඵලයක් තමයි අවසානයේදී අරගන්නේ. වස විස සහිත ඵලයක්. මොකද වස විස සහිත ඵලයක් කියන්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් සහිත සතරපා ජීවිතය. මොකද අපි කෘතවේදීත්වය දක්වන්නේ සීලයටවත්, මෛත්‍රියටවත්, දානයටවත් නෙමෙයි. අප කෘතවේදීත්වය දක්වන්නේ පවුඩර් වලට, සුවඳ විලවුන්ට, මෝස්තර වලට. ඕවට කෘතවේදීත්වය දක්වලා අපි අවසානයේ වස විස සහිත ඵලයක් තමයි. වස විස සහිත ඵලයක් කියන්නේ සතරපා ඵලයක්. ඒ නිසා කොයිසම් සුන්දර ජීවිතයක් ඔබ දානීය, සීලය, මෛත්‍රිය නිසා ලැබුවත් මේ සංස්කාරයොත් අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. දානීය, සීලය, මෛත්‍රිය තුලින් මේ හැදුනා වූ සුන්දර ඇස් දෙක කවදාහරි මරණානුස්සතියක් වෙච්ච වෙලාවේ ඕජාව ගලලා පණුව වැගිරෙනවමයි. මේ කණෙන් ඕජාව ගලලා පණුව වැගිරෙනවමයි. මේ නාසයෙන් ඕජාව ගලලා පණුව වැගිරෙනවමයි. මේ දිවෙන් ඕජාව ගලලා පණුව වැගිරෙනවමයි. මේ නාභියෙන් මේ ලිංගික ප්‍රදේශ වලින් ඕජාව ගලලා පණුව වැගිරෙනවමයි. දැස් දෙක පියාගෙන ඒ ඇත්ත කතාව ධර්මානුකූලව දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බොරුවෙන් බැහැර වෙන්න කියලා. මොකද ඔබ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් පටිච්ච සමුප්පන්නව ඔය බොරුව තුලයි ජීවත් වුනේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරා සංක කල්ප ලක්ෂ ගාණක් පෙරම් පුල්ල ලෝකෙට පහළ වෙන්නේ ජනතාව ඔය බොරුවෙන් බැහැර කරලා ඇත්තට අරන් එන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණගැහුණ වෙලාවේ, මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය මුණගැහුණ වෙලාවේ බොරුවෙන් බැහැර වෙලා ඇත්තට එන්න කියලා නෝනා. ඇත්තට එන්න කියලා. ඒ ඇත්තට ඇවිල්ලා එයා මරණානුස්සතිය නිරේතුරුව දකිද්දී එයා කවදාක්වත් මේ මැරෙන රූපයක් නිසා සිල්පද බිඳ ගන්න යන්නේ නැහැ. අද මිනිස්සු කවදාහරි මරණානුස්සතියක් වෙන රූපයක් නිසා මේ සිල්පද බිඳ ගන්නේ. ගහ ගන්නවා, මරා ගන්නවා, කාමයේ වර්ධව හැසිරෙනවා, අරක්කු බොනවා, බොරු කියනවා, මිනිස් හිංසනයන් කරනවා, සතර අපාගත වෙන බලවත් අකුසලයන් කරගන්නේ මේ මරණානුස්සතියක් සතුරු කරන්න. මේ මරණානුස්සතියක් සතුරු කරන්න. ඒ නිසා මරණානුස්සතිය පුහුණු කරන කෙනා නෝනා කවදාක්වත් මැරෙන රූපයක් නිසා, මහ පොළොවට පස් වෙන රූපයක් නිසා, මේ පණුව වැගිරෙන රූපයක් නිසා, නිලමැස්ස වට කරගත්ත රූපයක් නිසා, බල්ලෝ නරියෝ කඩ කඩා කන රූපයක් නිසා සිල්පද බිඳ ගන්න යන්නේ නැහැ. අකුසල් මූලයන් වඩන්නේ නැහැ. එයා නිරතුරුවම මේ මැරෙන රූපය උපයෝගී කරගෙන නොමරෙන්නා වූ නිවන කරා යන්නා වූ ගමනක් තමයි යන්නේ. එතකොට ඒකෙන් එයා මොකද්ද කළේ? සිල්පද ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වුණා. දෙවනුව මරණානුස්සතිය වඩන කෙනා එයා නිරතුරුවම නොනා ස්වභාවිකව මැරෙන මොහොතේ එයා මරණය දක්ෂාකාරයෙන් කළමනා කරගන්නවා. ධර්මානුකූලව කළමනාකරණය කරනවා. මොකද එයා මැරෙනවා කියලා දකමින් ජීවත් වුණේ. එයා දන්නවා කවදා හරි දවසක මම මැරෙනවා කියන කාරණය දකිනවා. දැකලා මරණයට සූදානම් වෙමින් එයා ජීවත් වුණේ කුසලිය තුල, පින තුල, නිරේතුර සද්ධර්මයේ තුල. එයා ස්වභාවික මරණය කොයි වෙලාවෙ ආවත් ඒ ස්වභාවික මරණයට එයා ධර්මානුකූලව බියකින් තොරව මුහුණ දෙනවා. අන දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ මොකද්ද? මරණානුස්සතිය වඩන කෙනා තුල නිරේතුරුව සතර ඉද්ධිපාද ධර්මයන් වැඩෙනවා. සතර ඉද්ධිපාද කියන්නේ මොකද්ද? ඡන්දය, වීරය, චිත්තය, විමර්ශා කියන සතර ඉද්ධිපාද ධර්මයන් වැඩෙනවා. එතකොට නිරේතුරුව සතර ඉද්ධිපාද වඩන්න වඩන්න යා තුල මොකද්ද වෙලෙන්නේ? ආයුෂ දීර්ඝ බවට පත් වෙනවා. එහෙනම් මරණානුස්සතිය වඩන කෙනා මරණානුස්සතිය තුල හිටියත් ධර්මානුකූලව එයාගේ ආයුෂ දීර්ඝ භාවයට පත් වෙනවා. දැන් අද බලන්න, අද ලෝකයේ ආයුෂ වේගයෙන් දුර්වල වෙනවා, අඩු වෙනවා. ඇයි ලෝකෙන් ආයුෂ අඩු වෙන්නේ? ජනතාව මරණානුස්සතිය බැහැර වෙලා. ජනතාව මරණානුස්සතිය වඩන්නේ නැහැ. මරණානුස්සතිය නොවැඩෙන නිසා සතර ඍද්ධිපාද වැඩෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් සතර ඍද්ධිපාද වඩනවා නම් එයාට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන් කියලා. වර්තමානයේ කල්පයක් කියන අවුරුදු 90ක් වගේ. එහෙනම් අපි මරණානුස්සතිය වඩන්න වඩන්න ඒ පුද්ගලයා තුල සතර ඍද්ධිපාද වැඩෙනවා. සතර ඍද්ධිපාද වැඩෙන්න වැඩෙන්න ඒ පුද්ගලයාට මොකද වෙන්නේ? නිරතුරුව මෙයාගේ ආයුෂ දීර්ඝභාවයට පත් වෙනවා. දැන් අවසානයේ මරණානුස්සතිය වඩන්න ගිහිල්ලා මොකක්ද උනේ? මරණානුස්සතිය වඩන්න ගිහිල්ලා 1. සිල්පද ආරක්ෂා කරගන්නවා. 2. ස්වභාවිකවම මරණ මොහොතේ මරණය දක්ෂාකාරයෙන් ධර්මානුකූලව කළමනාකරණය කරගන්නවා. 3. ආයුෂ දීර්ඝභාවයට පත් කරනවා. වනු මරණානුස්සතිය කොයිසම් සුන්දර ධර්මයක්ද කියලා. නමුත් වර්තමාන සමාජයේ මරණය කියනකොට බයයි. මොකද එක එක එක්කෙනා ඔය බය කරලා තියෙන මිනිස්සෙයින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාටවත් බය වෙන්න ධර්මයක් ලෝකේ දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා තියෙනවා නම් ඒක මෙලව පරලව සැපය, සුගතිය, සතුට උදෙසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ නිසා මරණානුස්සතිය කියන භාවනාව පාසල් ළමයෙකුටත් වැඩිම සුදුසුයි. පාසල් ළමයා මරණානුස්සතිය තුල ජීවත් වෙද්දී නිරේතුරුවම එයාගේ ආයුෂ දීර්ඝ වෙනවා. ජීවිතේට අතීත අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් ඒ විපාක නමතිනවා. එයා සිල්පද ආරක්ෂා කරන තැනට යනවා. හෙට දවසේ විවාහ වෙන්න ඉන්න කෙනෙකුට මරණානුස්සතිය වැඩිම සුදුසුයි. මරණානුස්සතිය වැඩිම තුලින් ඒ දෙන්නා පංචශීලය ආරක්ෂා කරන තැනට එනවා. ඒ දෙන්නා නිරේතුරුවම සතර ඍද්ධිපාද වැඩිම තුල ජීවිතේට එන්න තියෙන මරණීය අනතුරු, අද වර්තමානයේ හරියම හිතාගන්න බැරි තරුණ මරණීය අනතුරු තියෙනවා. වාහනවල ගිහිල්ලා හැප්පෙනවා, ත්‍රිවිල් වල ගිහිල්ලා හැප්පෙනවා, බයිසිකල් වල ගිහිල්ලා හැප්පෙනවා, රණ්ඩු වෙලා ගහගෙන මරා ගන්නවා. බලවත් තරුණ විනාශයන් සමාජය තුල සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුවම තරුණ කෙනා මරණානුස්සතිය නොවැඩෙන නිසාමයි මේසා බලවත් අනතුරු සමාජයේ තරුණ කණ්ඩායම් වලට, ළමා කණ්ඩායම් වලට යොමු වෙලා තියෙන්නේ.